ગરુ નિમાલ પીધી સમંતિ તુમાં તુમારે મેં આડવી છે કાલે તમે
મુલાસનારૂઢ ગરુ મંતુમની વિશેષમ රටේ ජනාධිපතිතුමා විදිහට නවවන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරයේ විවෘත කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පදනම් කරගෙන තමයි අද මේ විවාදය ආරම්භ වෙලා පවත්වාගෙන යන්නේ. විශේෂයෙන් මේ ඉදිරිපත් කරපු මූලික සැලැස්ම මූලික ප්‍රකාශනයේ දිහා බලපුවාම විවිධ පැති පිළිබඳව නව විග්‍රහයන් ප්‍රමාණයක් තිබෙනවා. ඒ නව විග්‍රහයන් ප්‍රමාණය
ඔඩර් ප්ලීස් ගරු
දෙස ආපස්සට
ඔඩර් ප්ලීස් ගරු වීරසුමන මන්ත්‍රීතුමා මූල සඳහන් වෙත
මන්තුවා කතාවක් කර
ඒ දෙසට අපි අවධානය යොමු කළොත් විශේෂයෙන් විවිධ බදු ප්‍රතිපත්ති පිළිබඳව එවගේම රටේ සමාජීය ආර්ථික සංස්කෘතිය පිළිබඳව කරුණු කාරණා පිළිබඳවත් යම් පමණක සාරාංශගත ඉදිරිපත් කිරීමක් තිබෙනවා. මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මම මගේ අවධානය ප්‍රධාන වශයෙන් යොමු කරනවා කාලීනව මතුවලා තිබෙනවා නැවත වතාවක් 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව. ඒ නිසා මම උත්සාහ ගන්නවා මේ ලැබිච්ච කෙටි කාලය තුළ ඒ පිළිබඳව යමක් ඉදිරිපත් කරන්න. මොකද ඒකට හේතුව මේ 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ඉතා බරපතලව ඊට එරෙහිව කටයුතු කරපු ව්‍යාපාරික සමාජිකයෙක් මම. මට මතකයි 1987 කියන යුගය. මම 1986 ශිෂ්‍ය ව්‍යාපාර හරහා තමයි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙන්නේ. 1986 මම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙන්න බලපාපු ප්‍රධානම කාරණය තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය. ඉන්දියානු අධිරාජ්‍යවාදය හරහා අපේ රට ගිල ගැනීම සඳහා, අපේ රට දෙකඩ කිරීම සඳහා, අපේ රට දුර්වල කිරීම සඳහා ඔවුන් විසින් එලා තිබිච්ච ජලක් සම්බන්ධව පූර්ණ අවබෝධයක් එවකට ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ අපිට ලබලා දුන්නා. ශිෂ්‍ය ව්‍යාපාරය හරහා ජනතා විමුක්ති පෙරමුණ ලබා දීපු ඒ දැනුම, ඒ දැනුම හරහා පෝෂණය වෙච්ච සමාජිකයෙක් විදියට අපේ ඔලු අපේ මනස නිර්මාණය වුණා. ජාතිකත්වය, එහෙම නැත්නම් ජාතිකවාදය, දේශ ප්‍රේමීත්වය කියන කාරණා මත පදනම් වෙච්ච ගමනකට අවශ්‍ය කරන අඩිතාලම මට හැදුනේ මගේ ඔළුවට මගේ මනස සම්පූර්ණ කෙරුවේ ජනතා විමුක්ති පෙරමුණේ. මට මතකයි ජනතා විමුක්ති පෙරමුණේ කටයුතු වල නියැලෙද්දි අපිට ලබා දීපු මහ දැනුමක් තිබුණා. ඒ දැනුම ඇතුලේ රට ජාතිය පිළිබඳව අපේ ලේ කකියන තැනට අපේ මනස ගොඩනැගුවා. ඒ ආභාසයත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ අපිට විශේෂයෙන් මූලික පන්ති සාකච්ඡා පහක් තිබුණා. ඒ පන්ති සාකච්ඡා පහ ඇතුලේ අපිට කියපු එක සක්සුදක්ෂේ යථාර්ථයක් වෙනවා 1987 දී අපි දැක්කා. 1987 ජූලි මගේ මතකයේ හැටියට 29 වගේ දවසක ඉන්දියාව ඉතා ප්‍රබල විදියට අපේ රටේ ස්වයිරිභාවය, අපේ රටේ ඒකීයත්වය සම්පූර්ණයෙන් උල්ලංඝනය කරලා සාගරයේ පැත්තෙන් ඒ රට ආක්‍රමණය කරන එක, තව පැත්තකින් ගුවන ආක්‍රමණය කරන එක සිද්ධ වෙනවා. බෙදුම්වාදී ත්‍රස්තවාදීන් අපේ රට දෙකඩ කිරීම සඳහා ආරම්භ කරන ත්‍රස්ත වැඩපිළිවෙල ක්‍රමානුකූලව දියත් වෙන්න පටන් ගන්නවා. ඒ දියත් වීමේ ප්‍රතිඵලයක් විදියට ඊට එරෙහිව මේ රටේ අනිකුත් දේශපාලන පක්ෂ මුනිවත රැකෙද්දී ජනතා විමුක්ති පෙරමුණ විතරයි රටේ ජනතාවට නායකත්වය ලබා දුන්නේ ඒ ආක්‍රමණයට එරෙහිව. එනිසා එදා අපි මරණ වරෙන්තුව එක අතක තියාගෙන ජනතා විමුක්ති පෙරමුණේ සමාජික විදියට දේශ ප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා ඉටරෙහිව ප්‍රතිචාර දක්වන්න අපි කටයුතු කෙරුවා. එනිසා අපි එදා ජනතා විමුක්ති පෙරමුණ අපිට කිව්වේ පළමුව මව්බිම දෙවනුව අධ්‍යාපනය. එනිසා අපි එදා ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ අපිට කියපු කාරණේ පිළි අරගෙන පළමුව අධ්‍යාපනය නෙවෙයි පළමුව මව්බිම කියන පදනම මත ඉඳලා සටන පටන් ගත්තා. මම වගේම රටපුරා දසදහස් ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂ්‍ය කෙල්ල කොල්ලෝ මේ ව්‍යාපාරයට එකතු වුණා. වෙනත් වෘත්තීය සමಿತಿ විවිධ විදිහේ වෘත්තීය ව්‍යාපාරවල හිටපු කට්ටිය සම්බන්ධ වුණා. ගොවියෝ කම්කරුවෝ වෘත්තික විතර නෙවෙයි ආරක්ෂක අංශවල ඇතම් නිලධාරුත් මේ කටයුතු වලට දායක වුණා සම්බන්ධ වුණා. එනිසා අපි පතකයි 1987 ඉන්දු ලංකා ගිවිසුම අසංකරේ එවකට ජනාධිපතිවරයා වෙලා හිටපු ජේ.ආර්. ජයවර්ධන මහත්තයා බිය ගන්වලා අත කරකවලා යටත් කරලා තමයි ඉන්දියාව ඒ කටයුත්ත කරේ. ඒ කටයුත්ත බලහත්කාරී කටයුත්තක්, අපේ රටට එරෙහිව කරපු ආක්‍රමණයක්. අපේ රටේ ජනතාව ඇතුළු නායකයෝ බියවද්දලා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා දනගස්සලා තමයි ඒ ඉන්දු ලංකා ගිවිසුමට බලහත්කාරයෙන් අපේ අය යොදව ගත්තේ. එනිසා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා තමයි එවකට ජනාධිපතිවරයා විදිහට මේ කටයුත්ත කළේ. හැබැයි ඊට එරෙහිව ඒ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව එදා ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ තියම් පාර්ශවයක් ඊට එරෙහිව කටයුතු කෙරුවා. ඒ තරමටම මේ බෙදීම නීත්‍යානුකූල වෙයි, ඒක යථාර්ථයක් වෙයි, රටට බරපතල හානියක්, රට ඒකීයත්වයට බරපතල හානියක් කියන පදනමේ ඉඳලා තමයි ජනතාව ඒකාබද්ධ වුණේ, ඒක රාශි වුණේ. බෙදුම්වාදී ත්‍රස්තවාදීන් අවියාවිද අතට අරගෙන එහෙන් දෙමළ නායකයෝ මරනවා, මෙහෙන් සිංහල නායකයෝ මරනවා, තව පැත්තකින් මුස්ලිම් නායකයෝ මරනවා, දේපළ විනාශ කරනවා, මානව සම්පත විනාශ කරනවා. ඒ ක්‍රියාවලිය ඇතුලේ රටේ ඒ මොහොතේ පැනනගිච්ච අසරණකම පාවිච්චි කරලා තමයි ඉන්දියාව ඒ ආකාරයට ඉන්දු ලංකා ගිවිසුමට අපේ රට යටත් කරගත්තේ. එනිසා ඒ මොහොතේ මුළු රටම එකට ඒකාබද්ධ කිරීමේ හැකියාව ජනතා විමුක්ති පෙරමුණට තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ මට මතකයි ජනතා විමුක්ති පෙරමුණේ එවකට නායක රෝහණ විජේවීර සහෝදරයා දෙමළ ඊළාම් මරගලේට විසඳුම කියන කෘතියක් මම විශ්වාස කරනවා. ඒ කාලය තුළ වුණත් මම විශ්වාස කරනවා බෙදුම්වාදය පිළිබඳව, ඊළාම් ව්‍යාපාරය පිළිබඳව දෙකඩ කරලා බෙදලා දුබල කරලා රටපාලනය කර සැලැස්ම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ එවකට නායක රෝහණ විජේවීර සහෝදරයා ඉතාම ප්‍රශස්ත විදියට, ඉතාම පරිණත විදියට දෙමළ ඊළාම් මරගලයට අරගලය කියන කෘතිය ඇතුළත් කරලා තියෙන සම්මස්ත කාරණා ඔක්කම. එනිසා එදා පන්ති සාකච්ඡා පහ විතරක් නෙවෙයි, අපි ප්‍රාදේශීය වශයෙන් ලැබපු අධ්‍යාපන කඳවුරත්, ජාතික වශයෙන් අපි ලැබපු අධ්‍යාපන කඳවුර ඇතුළෙත් දෙමළ ඊළාම් මරගලයට විසඳුම කියන කෘතියේ බොහෝ කරුණු වලින් අපි පෝෂණය වුණා, අපිව පෝෂණය කෙරුවා. එනිසා එදා අවසානයේදී සිද්ධ වුණා මේ ක්‍රියාකාරකම් එක්ක ගත්තොත් ඉන්දියාව පැත්තෙන් ඒ කරන ලද බලපෑමේ ප්‍රතිඵලයයි බෙදුම්වාදී ජාතිවාදී උන්මත්තක ත්‍රස්තවාදීන් ආරම්භ කරපු යුද්ධයයි එක්ක. ඒ වගේම ආණ්ඩුව පැත්තමුත් ඒ පැත්තර නම්ය සීලි වෙච්ච එකේ ප්‍රතිඵලයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණට සිද්ධ වුණා. ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව රටේ දේශප්‍රේමී ජන කොටස්වලට එරෙහිව මර්ධනය දියත් කරනකොට අවියායුධ අතට ගැනීමේ අවස්ථාවක් උදා වුණා, පරිසරයක් හැදුනා, පරිසරයක් නිර්මාණය කෙරුවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඉන්දියාව පරිප්පු බලෙන් දැම්මා. වෙන වෙන දේවල් බලෙන් කරලා දින තුනක් ගත වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ගොඩනැගිච්ච දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සන්නද්ධංශය කටුනායක ගුවන් තොටුපළට ප්‍රහාරයක් එල්ල කෙරුවා. කොතලාවල ආරක්ෂක පීඨයට ප්‍රහාරයක් එල්ල කෙරුවා. T-56 ගත්තා. අර්ධ ස්වයංක්‍රීය තුවක්කු මගේ මතකයේ හැටියට 200කට ආසන්න ප්‍රමාණයක් ගත්තා. පිස්තෝල 6ක් ගත්තා. උණ්ඩ විතරක් 3300ක් ගත්තා. ඔන්න පටන් ගත්තා. එතකොට ඉදයි මම ගියාද කියලා මම කියපු සංඛ්‍යාල එක්කෙනෙක් ගත්තාම නිකන් මම ගියා වගේ තමයි. හැබැයි එදා ඒ ව්‍යාපාරය තුළ ඒ ව්‍යාපාරයට බොහෝය සම්බන්ධ වෙලා හිටියා. අපි මරණ වරෙන්තු අතට අරගෙන මර්ධනයට විරුද්ධව ඉන්දියා නායකයන්ට විරුද්ධව කටයුතු කරුවා. ඒ කටයුත්ත අවසානයේදී හමාර වෙන්නේ රෝණ විජේවීර සහෝදරයා ඇතුළු 60,000කගේ මානව සම්පත අපිට අහිමි වෙලා. එදා අපි දන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරයේ හිටපු නිස්මිලා මෙරුවේ ශිෂ්‍ය ව්‍යාපාරය හරහා මෙන්න මේ කියන බෙදුම්වාදයට එරෙහිව අරගල කිරීමේ ප්‍රතිඵලයක් විදියට වෙනුරලා නිමල්ලා එවැගේම ගත්තොත් තවත් රංජිතම් ගුණරත්නම්ලා ඔන්න ඔය වගේ ශිෂ්‍ය නායක විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම මෙන්න මේ ක්‍රියාවලියට එරෙහිව තමන්ගේ දිවි කුසුම පුදා කෙරුවා මේ පුණ්‍ය භූමිය වෙනුවෙන්. ඒ විතරක් නෙවෙයි උපතිස්ස ගමනායක එච්.බී. හේරත් සාන්ත බණ්ඩාර වගේ මෙන්න මේ වගේ ප්‍රබල නායකයෝ අවසානයේදී තානාපති කාර්යාලවල සල්ලි වලට යැපෙන්නේ නැහැ. යැපෙන්නේ නැතුව වෙනත් විවිධ විදිහේ එන්ජෝ සංවිධානවල න්‍යාය පත්‍රවලට අනුකූලව කටයුතු කරන්නේ නැතුව එදා රට අභ්‍යන්තරයේ මෙන්න මේ ක්‍රියාවලියට මූණ දීලා බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ වැඩපිළිවෙලට හැරීම සඳහා තමයි කටයුතු කළේ. එනිසා අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝණ විජේවීර සහෝදරයා එදා මේ මහ පොළොව සිපගත්තේ 13 වෙනි අනුක්‍රම ව්‍යවස්ථාව එක්ක බෙදුම්වාදයේ යථාර්ථයක් විදිහට ආරම්භ කරන ක්‍රියාවලියත් එක්ක. ඒ නිසා එතුමා විතරක් නෙවෙයි මුළු රට පුරාම ගත්තම සෑම ග්‍රාමලධාරී වසමකම ඒ වෙනුවෙන් මිය නොගිය ග්‍රාමධාරී වසමක් නැහැ. ඒ නිසා මේ කියන මමත් ඒ ක්‍රියාන්විතය ඇතුලේ කටයුතු කරලා අත්අඩංගුවටපත් වුණා. ශිෂ්‍ය ව්‍යාපාර හරහා අපි නායකත්වය දුන්න රටේ ජනතාවට ඒ ශිෂ්‍ය ව්‍යාපාර හරහා නායකත්වය ලබා දීමේ ප්‍රතිඵලයක් විදියට අත්අඩංගුවටපත් වෙලා මරණ මංචකෙන් බේරුණේ යහපේ. මේ රටේ එදා ඒ අත්අඩංගුවටපත් වෙලා විවිධ වද වේදනාවල ගොඩකට ලක් වෙච්ච කෙනෙක් මමත්. හැබැයි ඒ සියලු වද වේදනාවලට ලක් වෙලා මරණයෙන් අහම්බෙන් බේරිලා තව දසදහස් ගණන් මියදිලා ඒ වෙනුවෙන් අද ජනතා විමුක්ති පෙරමුණේ මම නියෝජනය නොවුණත් එදා ඒ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළේ අපි කරපු කාර්යභාරයත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ අද ඉන්නව නම් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට නම්‍ය සීල වෙලා අපි දන්නවා හරිනි අමරසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය පසුගිය දවස්වල ප්‍රකාශයක් කරලා තිබුණා. එනිසා ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ තමන්ගේ පක්ෂයේ නිර්මාතෘවරයා ඇතුළු 60,000 මේ මහ පොළොව සිපගත්තේ මේ බෙදුම්වාදයට රෙහිව කියන එක අමතක කරන්න බෑ. මහා සංඝ රත්නය දේශප්‍රේමී ජාතිකවාදී ජනතාව ශිෂ්‍ය ව්‍යාපාරවල කොටස් ඒ වගේම ගොවියෝ කම්කරුවෝ මේ හැම කෙනෙක්ම මේ මහ පොළොව සිපගෙන තියෙනවා මේ බෙදුම්වාදයට විරුද්ධව. ඒ නිසා අපි මෙන්න මේ කියන කාරණේ ඔළුව තුල තියාගත්තොත් මට මතකයි මූලාසනාරූඪ ගරු මන්ත්‍රමනි එක වේලාවකදී නුවරඑළිය සිනිසිතා කඳවුරේ මාව වෙනම තැනකට අරගෙන ගිහිල්ලා දසවද දිදී එක එක චරිත පිළිබඳව ප්‍රශ්න කරනකොට හැබැයි කිසිම මොහොතක පාවා දෙන්නේ නැතුව මරණය තෝරා ගන්න ඉන්න වෙලාවක ඒගොල්ලන්ට දැනුණා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන කට උත්තරේ ගන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ කරපු එක තමයි ලොකු උඳුනක් තිබුණා. ඒ උඳුන මැදට දාලා කරන්ට් එක අල්ලනවා. සමහර විටකේ කරන්ට් එක අල්ලාල්ල සම්පූර්ණ ශරීරය සම්පූර්ණ අප්‍රාණික කරලා දුර්වල කරලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේවල් ගන්න පුළුවන් වුණොත් එහෙමයි ගන්න බැරුණොත් ඒක මියදෙනවා. ඒ නිසා මූලාසනාරූඪ ගරු මන්ත්‍රමනි මට තියෙන එක්තරා අත්දැකීමක් ඒ සිනිසිතා රැඳවුම් කඳවුර ඇතුලේ වදකාගාරයට මම අරගෙන ගිහිල්ලා විවිධ විදිහේ ප්‍රශ්න කිරීම කොටකට මම ලක් කරනකොට මම අවසානයේදී විදුලිය අල්ලන උඳුනකට මාව දාලා ඒක ක්‍රියාත්මක කරන ස්විච් ඔන් කරනවා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රමනි මගේ වෙලාව සිනිසිතා කියලා කියන්නේ 33,000ක විදුලිය නිරන්තරයෙන් පැය 24ම ලැබෙන ස්ථානයක්. මට විදුලිය ස්විච් ඔන් කරනකොට විදුලිය ගිහිල්ලා විදුලිය විසන්දි වෙලා කවදාකවත් සිනිසිතා එක එහෙම කටයුත්ත සිද්ධ වෙන්නේ නැහැ. හරිම කලාතුරකින් වෙන්නේ මගේ වාසනාවකට වගේ කරන්ට් එක ඇල්ලුවාට මට කරන්ට් එක වදින්නේ නැහැ. ඊට පස්සේ තමයි මූලාසනාරූඪ ගරු මන්ත්‍රීමනි නැවත වතාවක් මම එදිනම සවස 3ට ප්‍රශ්න කිරීමට ගන්නවා කියලා එතනින් මා වරගෙන ගියා. එදා හවස වෙනකොට කෙසේ හෝ මගෙන් ප්‍රශ්න කරලා ඒගොල්ල බලාපොරොත්තු වෙන කට උත්තර ගැනීමත් ඒ කට උත්තර ගැනීමේ අවසානයේ ලෙස මගේ මරණය සිදු කරන එකත් විදිහට තමයි ඒක සකස් වෙලා තිබුණේ. ඒ වගේ මූලාසනාරූඪ ගරු මන්ත්‍රීමනි අපි මේ ජීවිත අහම්බෙන් අරගෙන ආපු අය දැන් මේ රැල්ලට යන සමහර ඒ අත්දැකීම නැති සමහර අය එනවා අපිට අධ්‍යාපනය දෙන්න අපිට දේශපාලන උගන්වන්න හදනවා. ඒ නිසා අද වගේ රැල්ලට යන අය නෙවෙයි එදා ජනතා විමුක්ති පෙරමුණට අපි සම්බන්ධ වුණේ මරණ වරෙන්තු අතේ තියාගෙන මව්බිම නැතිනම් මරණය පළමුව අධ්‍යාපනය නෙවෙයි පළමුව මව්බිම දෙවනුව අධ්‍යාපනය පළමුව මව්බිම දෙවනුව වැඩබිම. ආන්න එහෙම දේශපාලනයක් කරා පෝෂණය වෙලා ආපු ගමන් මගේ අද වෙනකොට අපි දන්නවා ත්‍රස්තවාදයේ සන්නද්ධ බලය සාමුලින් පරාජයට පත් කෙරුවා. මහින්ද රාජපක්ෂ මහත්තයාට හොරා හොරා කියලා කියනවා තව තව දේවල් කියනවා. මම පෞද්ගලිකව දේශපාලන වශයෙන් රාජපක්ෂලාට කැමති කෙනෙක් නෙවෙයි. රාජපක්ෂලගේ දේශපාලන කමිටු කෙනෙක් නෙවෙයි. ඒ දේශපාලන භාවිතය මම ප්‍රතික්ෂේප කරනවා. ඒ භාවිතයට මම එකඟ නෑ. හැබැයි මහින්ද රාජපක්ෂ මෙතුමාට තමයි පුළුවන්කම ලැබුණේ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට බැරි වෙච්ච, ප්‍රේමදාස ජනාධිපතිවරයාට බැරි වෙච්ච, චන්ද්‍රිකා බණ්ඩාරනායකට බැරි වෙච්ච, රනිල් වික්‍රමසිංහ මෙතුමාට බැරි වෙච්ච ත්‍රස්තවාදීන්ගේ සන්නද්ධ බලය සාමුලින් පරාජිතපත් කිරීමේ හැකියාව තිබුණු එකම නායකයා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ නිසා එතුමා අධිරාජ්‍යවාදී බලපෑම් රට යට වුණා නම්, එන්ජිඕ කාකොයිත්තෝ ගැත්තෝ කුක්කොන්ට ගොදුරු වුණා නම්, රටවල් ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කකුල් දෙක වේලුවා නම් අදටත් ප්‍රභාකරන් ජීවත් වෙනවා, අදටත් ත්‍රස්තවාදී තියෙනවා. ඒක අමතක කරන්න අපිට බෑ. ඒ වටිනාකම, ඒ ගෞරවය මේ ඉතිහාසයට මහින්ද රාජපක්ෂ මහත්තයා පිළිබඳව එකතු වෙලා ඉවරයි. අද අපි කවුරුත් මේ පිටිය සෙල්ලම් කරන්නේ, මේ පිටියේ කවුරු සෙල්ලම් කරන්නේත්, කවුරු දේශපාලනය කරන්නේත්, උතුරු නැගෙනහිර ඉන්න මුස්ලිම් දෙමළ ජනතාව සෙල්ලම් කරන්නේත් පිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයාට පින් සිද්ධ වෙන කියන කාරණේ අමතක කරන්න බෑ. ඒ ගෞරවය අපේ තියෙනවා, ඒ අභිමානය අපි ඔතුමට දෙනවා. ඒ නිසා එතුමන්ලගේ අවසාන කාලේ දේශපාලන භාවිතය ප්‍රතික්ෂේප කරනවා. ඒක පිළිබඳව අපේ එකඟතාවයක් නැහැ. ඒ නිසා මූලාසනාරූඪ ගරු මන්ත්‍රීනි, අපි හැම විටකම මේ රට බෙදෙනවට විරුද්ධ අය, අපි මේ රටේ ජනතාව බෙදෙනවට විරුද්ධ අය.
ඔබතුමාට තව විනාඩි 2ක කාලයක්.
ඒ නිසා මූලාසනාරූඪ ගරු මන්ත්‍රීනි විනාඩි
20ක් ඔබතුමාට තියෙනවා.
ඔව්. ඒ නිසා මූලාසනාරූඪ ගරු මන්ත්‍රීනි, අපි මෙන්න මේ කියන කාරණේදී විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන අතීතයේ 60,000ක් මැරුණ ඒකට නම්, රෝණ විජේවීර සහෝදරයා මහපොළොව සිපගත් ඒකට නම්, ශිෂ්‍ය ව්‍යාපාරවල හිටපු ත්‍රීමා විතරණලා, ඒ වගේම ගත්තොත් වෙනුරලා, නිමල්ලා, නිස්මිලා, රංජිතම් ගුණරත්නලා මහපොළොව සිපගත් ඒකට නම්, අද අපේ රටේ ආර්ථික අසහනය පාවිච්චි කරලා, අපේ රටේ ආර්ථික අසරණකම පාවිච්චි කරලා බෙදුම්වාදී උතුරේ ත්‍රස්තවාදීන් අපි දන්නවා ඇතුළු අදරත් ත්‍රස්තවාදී අතරපු අය නෙවෙයි, ජාතිවාදී අතරපු අය නෙවෙයි මේ බයිලා ගහනවා. විශේෂයෙන්ම මම දැකලා තියෙනවා කියන මන්ත්‍රීවරයා දෙමළ ජනතාවට එකබරුවක් කියන දෙමළ භාෂාවෙන් සිංහල ජනතාව නොමග යවන්න සිංහල ජනතාවට සිංහලෙන් කියන එක කතාවක්. ජාත්‍යන්තර භාෂාවෙන් පිටරට ඉන්න අය රවටන්න ඉංග්‍රීසි භාෂාවෙන් තව එකක් කියනවා. ඒ දෙමළ ඩයස්පෝරාවේ කරටවටින් අත දාගෙන දෙමළ ඩයස්පෝරාවේ න්‍යාය පත්‍රයේ තමයි පාර්ලිමේන්තු ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒ ත්‍රස්තවාදීෝ ටික තාමත් ඒ නොමග යෑම ප්‍රතික්ෂේප කරලා නැහැ. එයා ඊළම ප්‍රතික්ෂේප කරපු අය නෙවෙයි, ත්‍රස්තවාදී ප්‍රතික්ෂේප කරපු අය නෙවෙයි, ප්‍රභාකරන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රතික්ෂේප කරපු අය නෙවෙයි. ඒ නිසා අදටත් ඔවුන් තමයි කියන එක මම බය නැතුව කියනවා. ඒ නිසා එයාගෙන් පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන් මුස්ලිම් ජනතාව, සිංහල ජනතාව, සාමකාමී මුස්ලිම් ජනතාව, සාමකාමී දෙමළ ජනතාව, සාමකාමී සිංහල ජනතාව මෙන්න මේ වගේ ත්‍රස්තවාදීන්ගෙන් පරිස්සම් වෙන්න ඕන. නැවත වතාවක් එහෙම නැති වුණොත් අනාගතයේ නැවත ඛේදවාචකයක් නිර්මාණය වෙනවා. ඒ ඛේදවාචක ඇතුලේ සිංහල, දෙමළ, මුස්ලිම් හැමදාම මරාගෙන මා දෙවන්ත මිනී කඳු කොට ගහන තත්යක් නිර්මාණය වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමාට. අපි කියනවා 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පෞද්ගලික කාලේ පළාත් සභාව තිබුණා, ඇත්ත තමයි. හැබැයි දැන් මේගොල්ලෝ ඉල්ලන්නේ මේ අසරණකම පාවිච්චි කරලා පොලිස් බලතලයි, ඉඩම් බලතලයි ඔක්කොම ඉල්ල ගන්නවා. ඒවා නොතිබියදෝ, ඒවා තිබුණේ නැති වෙලාවෙත් මේගොල්ලෝ හැතුරුනේ පෞද්ගලික කාලේ කොහොමද කියලා අපි දන්නවා. පොලිස් බලතල දුන්නොත් පොලිසියට ආරක්ෂක අංශවල, ඒ වගේම අනෙකුත් බලතල දුන්නොත්, ඉඩම් බලතල දුන්නොත් බෙදා ගැනීම හරි නිවැරදිව කරගෙන යනවා. ඒ නිසා පොලිසිය විශාල පිරිසක් මේ ක්‍රියාන්විතයට මූණ දීලා ජීවිත අහිමි වුණා. ආරක්ෂක අංශයේ විශාල පිරිසක් මේ ක්‍රියාන්විතයට සම්බන්ධ වෙලා ඉවිලා රණවිරුවෝ දසදහස් ගණනකින් අපිට අහිමි වුණා. ඒ නිසා අපිට මිල කරන්න බෑ. අර පැත්තෙන් මේ ඉන්දු ලංකාව කිසුම්ට විරුද්ධව රෝහණ විජේවීර සහෝදරය ඇතුළු 60,000ක් මහපොළොව සිපගත්තා. ඒ වගේම ඒ ක්‍රියාන්විතයේ ඊළඟ අදියර මේ රටේ මව්බිමේ ඒකීයත්වය රැක ගැනීම සඳහා ආරක්ෂක අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක අංශේ අපිට දරන්න බැරි මානව සම්පතක් අපිට අහිමි වුණා. ඒ නිසා එදා ඒ යුද්ධෙන් කරගන්න බැරි වෙච්ච වැඩේ මේ පාර්ලිමේන්තුවේ ත්‍රස්තවාදීන් උත්සාහ ගන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවත් බය කරලා, ආණ්ඩුවේ නායකයෙක් බය කරලා, රටම බය කරලා මේ උත්සාහ කරන්නේ මෙන්න මේ 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත තිබුණට වඩා පූර්ණව බලාත්මක කරන්න කියන අනතුරු අපි අඟවනවා. මෙන්න මේ කියන කාරණයට මහානායක ත්‍රිනායක මහානායක ස්වාමින් වහන්සේලාගේ, මේ රටට ආදරය කරන මහා සංඝරත්නයේ, මේ රටට ආදරය කරන දේශප්‍රේමී ජාතිකවාදී සමස්ත ජනතාවගෙන් අපි වැඳ නමස්කාර කරලා ඉල්ලා සිටිනවා මේ ඇති වෙන කුමන්ත්‍රණයට විරුද්ධව, මේ ජාතිවාදී කුමන්ත්‍රණයට විරුද්ධව, මේ බෙදුම්වාදී කුමන්ත්‍රණයට විරුද්ධව, මේ ඊළම්වාදී කුමන්ත්‍රණයට විරුද්ධව පෙළ ගැහෙන්න. ඒ පෙළ ගැසීම ජනතා නිදහස් සන්ධානයේ හෙලිකොප්ටරේ වටා රටේ ජනතාව ඒක රාශි වෙලා මේ මොහොතේම අවසාන මොහොතේ බේරා ගැනීම සඳහා එක් ගන්න රොක් ගන්න රොද මැද ගන්න කියන ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා.
කරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ඔබතුමාට විනාඩි 20ක කාලයක් තියෙනවා.
මෙලෙසදී ගරු සභාපතිතුමනි, ජනාධිපතිවරයා විසින් නවවෙනි පාර්ලිමේන්තුවේ හතරවෙනි සැසිවාරයේ විවෘත කරමින් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව විවාදය කරන අවස්ථාව. අපි කවුරුත් දන්නවා මෑත ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දුන්න වකවානුවක අපි ඉන්නේ. ඉන් ගොඩේම සඳහා මහත් කටුකවුත් වේදනාකාරීවුත් ජනතාව දැඩි පීඩනයට ලක්වෙන තීරණ ගණනාවක් ගැනීමට රජයට අකමැත්තෙන් හරි සිද්ධ වෙලා තියෙනවා. මේ වන විට බිඳවැටෙමින් තිබුණු රාජ්‍ය මූල්‍ය පද්ධතිය යම්තාක් දුරට සුරක්ෂිත කිරීමට රජයට හැකියාව ලැබිලා තියෙනවා. ඒ සඳහා රාජ්‍ය වියදම් පාලනය කරලා බදු පනවල විවිධ ක්‍රියාමාර්ගයේ සම්බන්ධයෙන් ගෙන තියෙනවා. රජයගත් මේ තීන්දුවලට වෙරීව මේ වෙනකොට පාර්ලිමේන්තුව ඇතුලේ පාර්ලිමේන්තුවෙන් පිට විශාල විරෝධතා ගොඩනැගීමින් යනවා. දැන් මම දැක්කේ අපේ මට කලින් කතා කරපු මගේ මිත්‍ර මන්ත්‍රීතුමා කතා කරෙත් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ. මේ 13 පිළිබඳ රටේ විශාල මතයක් ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා 13 ගැන මට කියන්න තියෙන්නේ ඔබතුමාලට මේ 13 ජනාධිපතිතුමා ගෙනවත් 13 සම්මත කරන්න ඕනේ මේ පාර්ලිමේන්තුව. ඒ නිසා මේකේ 13 පිළිබඳ අපිටත් තියෙනවා මතයක්. ඒ නිසා 13 ගේනවා කියලා ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශය කිව්වට ඒ සම්මත කිරීමේ අයිතිය තියෙන්නේ අපිට. ඒ නිසා ඒක ජනාධිපතිතුමාට හේතු කරලා වැඩක් නැහැ. අපි මේක සම්මත කරේ නැත්නම් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ පිළිබඳ කලබල විය යුතු නැහැ. ඒ පිළිබඳ විවිධ පුද්ගලයන්ගේ විවිධ මත තියෙනවා. ඉතින් ඒ නිසා මේ 13 එල්ලිලා ඡන්ද ගන්න හදනවා නම් 13 එල්ලිලා දේශපාලනය කරන්න හදනවා නම් ඒකට කලබල විය යුතු නැහැ. මොකද ඒක තාම පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඇවිල්ලත් නැහැ. ඒක නැ තීරණයක් අරගෙනත් නැහැ. ඊළඟට ගරු කුලසනේ සභාපතිතුමනි, මේ බදු ක්‍රමය පිළිබඳව දැන් මම දැක්කා. මම ඊයේ හයිට් පිටි යනකොට අපේ රටේ වෘත්තිකයන් හයිට් පිටියට රැස් වෙලා මේ බදු වැඩි කිරීමට පිළිබඳ විරෝධතා රැලියක් තිබුණා. ඊයේ දවසේ මේ වෘත්තිකයන් රාජ්‍ය සේවයේ වැඩ වර්ජනයකට ගියා. මේ සියලු දෙනා කියන්නේ මේ බදු වැඩි කිරීම වැරදි, මේ බදු වැඩි කරන එක වහාම අකුල ගන්න කියලා තමයි මේගොල්ලෝ සටන් කරන්නේ. අපි මුලින්ම කියන්න ඕනේ මුලසනේ සභාපතිතුමනි, මේ බදු වැඩි කිරීමක් කරලා නැහැ. මේක 2019 තිබ්බ බදු ප්‍රතිපත්තිය තමයි මේ ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේක අලුතෙන් වැඩි කරපු බද්දක් නැහැ. මේ බදු ටික බැලුවොත් 2019 තිබුණ බද්ද තමයි මේ නැවත පනවලා තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එදා 2019 තිබුණ තත්වේ නෙමෙයි අද. අද උද්දමනය වැඩි වෙලා, පොලිය අනුපාතය වැඩි වෙලා, ඒ නිසා මිනිස්සුන්ට ජීවත් වීමේ අමාරුව නිසා මේ බද්ද පිළිබඳ මිනිස්සුන්ට දැනිලා තියෙනවා. ඒ නිසා මේ බදු වැඩි කිරීමක් සිද්ධ වෙලා නැහැ. මෙතෙක් කල මේ රටේ තිබුණ 112 සහනය දිගටම තිබුණා. ඒ නිසා මේක පටලවා ගන්න හොඳ නැහැ. හුඟක් අය හිතන් ඉන්නේ මේක අලුතෙන් ගෙනාපු බද්දක්. මේ ආණ්ඩුව ගෙනාපු බද්දක් නැහැ. මේ තිබුණ බද්ද තමයි නැවත යථාවත් කරලා තියෙන්නේ. ගරු මුලසනේ සභාපතිතුමනි, අපේ රටේ මම දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේ දරපු මතය තමයි අපේ රටේ බදු ප්‍රතිපත්තිය පිළිබඳ. අපේ රටේ බදු ප්‍රතිපත්තිය දෙන දුර්වලතා පිළිබඳ. අපේ රටේ ඉන්න බදු හොරු ගැන. අපේ රටේ බදු ගෙවන්නේ නැති පිළිසු පිළිබඳ. මුලසනේ සභාපතිතුමනි, අපි ගත්තොත් අපේ රටේ දලදේශීය නිෂ්පාදිතය බිලියන 16809. එකට සාපේක්ෂව රාජ්‍ය ආදායම ගත්තොත් බිලියන 1463.81%. දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ආදායම ප්‍රතිශතයක් ඇටට ගත්තොත් 8.71%. දැන් මෙතනම තේරෙනවා අපේ රටේ බදු ක්‍රමයේ තියෙන හිදස. දැන් අපි ගත්තොත් මුලසනේ සභාපතිතුමනි, ඉන්දියාව දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ආදායම ප්‍රතිශතයක් ඇටට ගත්තොත් ඉන්දියාව 19%, පකිස්තානයේ 12%, නේපාලයේ 24%, ඔස්ට්‍රේලියාවේ 35%, ජර්මනියේ 52%, ඉතාලියේ 48%, ජපානයේ 35%, ෆින්ලන්දයේ 52%. ඒ නිසා ඕනෑම රටක සංවර්ධනයට හා ජනතාවට ලබා ගති සුබසාධන තීරණය වෙන්නේ රටේ රාජ්‍ය ආදායම් පදනම් කරගෙන. ඒ නිසා ඕනෑම රජයකට ආදායම් නැත්නම් අපි පිළිගන්නන ඔබතුමා දන්නවා රජයකට ආදායම් ලැබෙන ක්‍රම ගණනාවක් තියෙනවා. එකක් තමයි රටේ ඇති භෞතික සම්පත් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත හා පවත්වාගෙන යාමෙන් ලැබෙන ආදායම්. ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාම් සම්බන්ධ ඒවා. ඒ වගේම බදු වශයෙන්. ඒ වගේම රජයමගින් පණවන විවිධ ගාස්තු සහ විවිධ රටවල් වලින් වෙන ප්‍රදාන. මේවා තමයි රාජ්‍ය ආදායම්. මේ මූලාශ්‍ර වලින් තමයි රාජ්‍ය ආදායම සමන්විත වන්නේ. අපේ රටේ බදු ආදායම් දශක දෙකක සිට අපි ගත්තොත් සමගාමීව සීගල ලෙස පහළ වැටලා තියෙනවා. ගොඩක් අය හිතාගෙන ඉන්න මේ බදු ආදායම පහළ වැටිලා තියෙන්නේ ආණ්ඩු විසින් ගන්නා තීරණ නිසා කියලා. නෑ මම ඒකට එකඟ නෑ. ආණ්ඩු විසින් ගන්නා තීරණ පමණක් නෙවෙයි. මේ රටේ බදු ගෙවන්නේ මේ මොන ප්‍රතිපත්ති ගත්තත් වැඩක් නෑ. අපේ රටේ ධනවතුන් සමාගම් වෘත්තීය වේදින් බදු ගෙවන්නේ නැත්නම් මොන බද්දක් පැනෙවුවත් වැඩක් නෑ. මුලසනේ සභාපතිතුමනි මම හැමදාම කියපු දෙයක්. අපේ රටේ පුද්ගලික බදු ලිපිගොනු තියෙන 292,000යි. එකෙන් 20යි 21 අවුරුද්දේ රිටර්න් සෙවල තියෙන 125,000යි. ඔබතුමා පිළිගන්නවද මිලියන 22ක ජනගහනයක් ඉන්න අපේ රටේ රුපියලක් හරි බදු ගෙවලා තියෙන්නේ 30,000යි. රුපියලක් හරි පුද්ගලික ආදායම බදු ගෙවලා තියෙන්නේ 30,000යි. ලස්සනේ සභාපතිතුමනි අපේ රටේ ප්‍රධාන සමාගම් 150,000යි. එයාගෙන් ලිපිගොනු තියෙන 65,000යි. එකේ රිටර්න් සෙවල තියෙන 25,000යි. අපේ රටේ මෙච්චර ප්‍රධාන සමාගම් වලින් බදු ගෙවන්නේ 15,069යි. මම ඔබතුමාට කියන්න ඕනේ අපේ රටේ බදු ගෙවන පුද්ගලයෝ මිලියන 300කට වැඩි බදු ගෙවන ලංකාවේ ඉන්නේ එක්කෙනයි. මිලියන 150ත් අතර බදු ගෙවන ඉන්නේ ලංකාවේ 3 දෙනයි. මිලියන 50ත් 25ත් අතර අය බදු ගෙවන ඉන්නේ ලංකාවේ 16 දෙනයි. මිලියන 25ත් 10ත් අතර බදු ගෙවන ඉන්නේ ලංකාවේ 60 දෙනයි. ඒ කියන්නේ මිලියන 10ට වැඩිය බදු ගෙවන අය ඉන්නේ ලංකාවේ 83 දෙනයි. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අපේ රටේ සියලු බදු බිලියන 860යි 2022 ආදායම. අපි එක්කව කළා දින බිලියන 860යි. සුරා බදු මේ ඔක්කොම ගත්තත් 1628යි. එහෙමනම් ඔබතුමාට මම කියන්නේ මිලියන 25ට වැඩිය ගෙවන මිලිය සමාවෙන්න මිලියන 10ට වැඩිය ගෙවන 83 දෙනයි නම් මේ රටේ ඉන්නේ. තවත් මොනවද අපි කතා කරන්නේ? ඉතින් ඒ නිසා මේක රජය නෙවෙයි මිනිසු බදු ගෙවන්නේ. සමාගම් 150,000කින් 15,000යි බදු ගෙවන්නේ. ආදායම් බදු දෙපාර්තමේන්තුව මොනවද කරන්නේ? 292,000ක් ලිපිගොනු තියෙනවා. රුපියලක් හරි ගෙවලා තියෙන 30,000යි ලංකාවේ. මිලියන 22ක ජනගහනයක් ඉන්න රටේ 30,000නම් බදු ගෙවන්නේ. මොකද්ද කරු කතානායකතුමනි අපි කතා කරන්නේ? ඉතින් ඒ නිසා අපි ඔබතුමාට කියනවා දැන් මේ බදු ප්‍රතිපත්තිය ගැන. දැන් බදු වැඩි කරා කියලා වෘත්තිකයෝ බැන්න. මම ඔබතුමාගේ අවධානය යොමු කරන අපේ රටේ සමස්ත රාජ්‍ය සේවය 14,93,472යි. අපේ සමස්ත රාජ්‍ය සේවය මේ බද්ද බලපාන්නේ කී දෙනාටද? 14,17,306කට. ඒ කියන්නේ 95%කට රාජ්‍ය සේවය මේ බද්ද බලපාන්නේ. මේ බදු වැඩි කරයි කියන රාජ්‍ය සේවය, රාජ්‍ය සේවයේ ඉන්න 14,93,472කින් 14,17,306කට මේ බද්ද බලපාන්නේ. මේ බද්ද බලපාන්නේ කාටද? 76,166කට විතරයි. ඒ කියන්නේ මේ රටේ වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, ඉංජිනේරුවන් වගේ රාජ්‍ය සේවයේ 105%කට විතරයි මේ වැඩි කර බද්ද බලපාන්නේ. හැබැයි රටට කියන්නේ සමස්ත රාජ්‍ය සේවයටම බදු ගාලා නෑ. සමස්ත රාජ්‍ය සේවයේ 14,93,472කින් 14,17,306කට බදු පැනවිලා නෑ. මේ රටේ වෛද්‍ය ශිෂ්‍යය ඉන්නවා 20,000ක් විතර. විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා 2,000ක් විතර. අපි පිළිගන්නවා ඔවුන්ගේ වැටුප 150,000යි 250,000යි. මේ අයට රුපියල් 30,000ක 40,000ක බද්දක් වැඩිලා තියෙනවා. ඒක ඒ අයට අමාරුයි. අපි පිළිගන්නවා. හැබැයි අපි කියන්නේ මේ බදු එකතු කරන්නේ නැතුව අපි කොහොමද කියන්නේ? පොලස්සරේ සභාපතිතුමනි මම දැක්ක වරාය එළියට බහලා වරාය ඉන්න සේවකයෝ 10,092ක්. ඒ වරාය සේවකයෝ 10,092කින් 147%කට මේ බද්ද බලපාන්නේ. බද්ද බලපාන්නේ, බද්ද බලපාන්නේ වරායේ 10,092කින් 4,700කට විතරයි. ඊළඟ කලිද නීතිගත සංස්ථාව ගත්තොත් 2,691ක් සේවකයෝ ඉන්නවා. කනිජ තෙල් සංස්ථාවත් මේකේ පාරට බැස්සා. හැබැයි මේකේ බද්දට යටත් වෙන්නේ 120%ක්. හැබැයි 80%ක් බද්දට යටත් වෙනවා. මේ හැම කෙනෙකුම 102,000කට වැඩිය පඩි ගන්නයි. විදුලි බල මණ්ඩලයේ 20,655ක් සේවකයෝ ඉන්නවා. ඒකෙන් 148කට මේක බලපාන්නේ 152කට විතරයි බලපාන්නේ ලක්ෂ 2කට වැඩි පඩි ගන්න 109ක් විදුලි බල මණ්ඩලයේ ඉන්නවා ඒ නිසා අපි මේ කියන්නේ අපි මේ කියන්නේ මේ බදු දැන් ඔබතුමාලා කතා කරලා කියනවා මේක හෙන ගහන අපරාධයක් කියලා අපි අහන්නේ මෝනෙම රටක බදු අය කරන්නේ නැතුව මගේ ළඟ තියෙනවා මුලස්සනේ සභාපතිතුමනි ලෝකේ රටවල් ගණනාවක බදු ගහන ක්‍රම ඇමරික 147යි 145යි 142යි වෙන රටවල් වල පඩිය ගන්නකොට බදු කපලා ඉවරයි ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මේ බදු මේ වැඩි කරන එක මිනිස්සුන්ට අමාරුයි නෑ කියන්නේ නෑ මේ වෙලාවේ ඒ පරණ ක්‍රමයේ වෙනස් කළ වැඩි කරපු එක මේ රටේ යම් ප්‍රතිශතයකට අමාරුයි හැබැයි අපි අහන්නේ පහුගිය කාලේ මේ ක්‍රමයේ තිබුණා හැබැයි වෘත්තිකයෝ හිටපු ජනාධිපතිතුමා හම් වෙලා ගිහිල්ලා කිව්වා මේ මිලියන 12 මිලියන 30 දක්වා වැඩි කරගත්ත ඒගොල්ලෝ ගිහිල්ලා වෘත්තිකේ වාණ්ඩුව හදන්න උදව් කරයි කියලා ඒ අය ගිහිල්ලා ලක්ෂ 120ට සීමා වෙච්ච බද්ද ලක්ෂ 300ට වැඩි කරගත්තා ඒ නිසා දැවතේක බදු පැනවුපු එක තමයි කරේ ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අපි කියන්නේ දැන් බලන්න මෙතන මේ අපි ගත්තොතින් සමාගම් පෞද්ගලික සමාගම් ගෙවන බදු මේ 15069ක් පෞද්ගලික සමාගම් බදු ගෙවනවා මේ 15069න් 182ක් ආදායමෙන් 182ක් බදු ගෙවන්නේ සමාගම් 343ක් ඒ කියන්නේ 1,5000ක් සමාගම් තියෙනවා මේ බදු ගෙවන ආදායමෙන් 182ක් ඒ කියන්නේ සමාගම් 1,5000න් 343යි බදු ගෙවන්නේ මේ රටේ හරියට ඔබතුමා හිතන්න මොන තරම් අපි තව මොනවද කතා කරන්නේ මුලස්සනේ සභාපතිතුමනි ලංකාවේ ලොකුම වීමෝල් හිමියා තමන්ගේ බැංකු ගිණුමට එනවා අවුරුද්දට බිලියන 35ක් සත පහක් බදු ගෙවන්නේ සත පහක් බදු ගෙවලා නැහැ අවුරුදු පහක් ලංකාවේ ලොකුම වීමෝල් හිමියා ඊළඟට ලංකාවේ තියෙන ලොකුම සුපර් මාකට් චේන් එක බ්‍රාන්චස් තියෙනවා 462ක් 2021 සත පහක් බදු ගෙවලා නැහැ ලංකාවේ තියෙන ලොකුම ඉඩම් කැබලි කරන සමාගම ඒකයි හදනවා මුළු ගෝල් ෆේස් එක වටේම තියෙන අපාර්ට්මන්ට්ස් එයාගේ එයා හදනවා මාලදිවයිනේ එයා හදනවා ඩුබායි හැබැයි සත පහක් බදු ගෙවලා නැහැ අවුරුදු 4ක් යනකම් මේ සමාගම අපේ රටට වැඩිම අපනයනය කරන සමාගම වැඩිම තේකොළ යවන සමාගම US බිලියන 450ක තේකොළ යවන සමාගම ගෙවන බද්ද බලන්න ගෙවන බද්ද බලන්න මෙයා නිමි ඇඳුම් සත පහක් ගෙවන්නේ නැහැ අපේ රටට මහා පරිමාණයෙන් සීනි කිරිපිටි ආනයනය කරන ආනයන කරුවෝ බදු ගෙවන්නේ නැහැ බදු ලිපි ගණුවක් නැහැ ඒ නිසා මේ රටේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට මම හැමදාම ආදායම් බදු දෙපාර්තමේන්තුව ගැන දූෂිත ආයතනයක් කියලා මම හැමදාම කියනවා ආදායම් බදු දෙපාර්තමේන්තුව තුළ මේ සියල්ල නියාමනය කරන ක්‍රමවේදයක් නැහැ ඒගොල්ලෝ හැදුවා බිලියන 8ක් වේදම් කරලා ඒක අපි හැදුවා ඒගොල්ලන්ගේ රබ්ස් කියන අලුත් පද්ධතියක් හැදුවා පරිගණක පද්ධතියක් බිලියන 8ක් වේදම් කරා අද වෙනකොට අවුරුදු 8යි අද වෙනකන් ඒක වැඩ කරන්නේ නැහැ මුලස්සනේ සභාපතිතුමනි අපේ රටේ විශාල ආදායම් ලැබෙන පුද්ගලයන් ඉන්නවා අද ඔබතුමාලා කතා කරලා කියනවා අමාරු මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා අද කොළඹ රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා බලන්න පුටුවක් තියනවද කියලා බලන්න එක පන්තියක් ඉන්නවා විශාල ලෙස මුදල් තියනවා මහා පරිමාණයේ සල්ලි තියනවා සත පහක් බදු ගෙවන්නේ නැහැ ඒ නිසා ආදායම් බදු දෙපාර්තමේන්තුවට මේ මොන බද්ද ගැහුවත් වැඩක් නැහැ මිනිස්සුන්ට මොන බදු ගැහුවත් වැඩක් නැහැ බදු එකතු කරන ක්‍රමවේදයක් රට තුල නැත්තම් අද බලන්න අපි ගත්තොතින් අපේ වැඩිම දෙවණියට ආදායම් එන එක ආදායම් බදු වලට අමතරව කස්ටම් එක. දවසකට එනවා රේගුවට කන්ටේනර්ස් 2000ක්. කන්ටේනර්ස් පහක්වත් චෙක් කරන්නේ නැහැ. මේක ඇතුලේ සිගරට් එනවා, මේක ඇතුලේ අරක් වෙනවා, මේක ඇතුලේ කුඩු වෙනවා, මේක ඇතුලේ විවිධ දේවල් එනවා. මේවා කිසි දෙයක් කරන්නේ නැහැ. ඒකේ තියෙනවා ස්කෑනින් යුනිට් එකක්. ඒ ස්කෑනින් යුනිට් එකේ ඉන්න එකම කණ්ඩායමක් අවුරුදු 10ක්. හොරබඩු ටික එනකොට ස්කෑන් එක බ්ලර්ඩ් කරනවා. බ්ලර්ඩ් කරලා බඩු ටික පන්නනවා. මේ වල්ලන ක්‍රමෝදේවද නැහැ. හැබැයි ඒ නිසා මං හිතන්නේ ආණ්ඩුව වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ මේවට. ඒ නිසා අර මිනිස්සුගේ පැත්තෙන් හිතනවා මිනිස්සු හිතන්නේ තියෙන මිනිස්සුන්ගෙන් ගන්නෙ නැහැ. හැබැයි මේ තියෙන බදු ක්‍රමේ මම කියන්නේ නම් පැහැදිලි බදු ප්‍රතිපත්තියක් අපේ තියෙන්න ඕනේ. තියෙන මිනිස්සුගෙන් ගන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවේ ගත්තොත් අපි 75ක් විතර බදු ගෙවනවා. මම කතා කරන මමත් දැන් අවුරුදු 15ක් ආදායම් බදු ගෙවනවා. අපි හැමෝම බදු ගෙවනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න අලුත් බද්ද යටතේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 50,000 60,000 කපලා තියෙනවා. ඉතින් මේ අපි ගෙවන්න ඕනේ. දැන් මම දැක්ක මහජන බැංකුව එළියට බැස්සා මේ තමන්ගේ වැටුපට අය කරලා බද්දට එරෙහිව. මම ඔබතුමාට කිව්වා මහජන බැංකුවේ DGM ලා 9 දෙනෙක් ඉන්නවා. DGM ලා 9 දෙනාගේ පඩිය 750,000යි. මේ කට්ටියට බෙන්ස් කාර් ටිකක් කරන් දුන්නා 14ක් ඒ බෙන්ස් කාර් ටික අරගෙන ලීස් කරලා ලීස් එක ගෙවනවා බැංකුව එතකොට ලක්ෂ 15යි එයාගේ පඩිය ලක්ෂ 15යි ඒ ලක්ෂ 15ට 1 ලක්ෂ ගණනක බද්දක් එනවා ඒ බද්ද මහජන බැංකුවම වෙනම සමාගමක් හදලා ඒකෙන් බද්ද ගෙවනවා මොකද්ද ඉතින් මහජන බැංකුව එළියට බහින එක හන්න දෙයක් මහා බැංකුවත් පඩියට ටැක්ස් එක ගෙවුවේ නැහැ 2019 න් පස්සේ තමයි මහා බැංකුවත් බදු ගෙවන්න තීරණය කරේ කියනවා මහා බැංකුව බැස්සලු ලංකා බැංකුව බැස්සලු මහජන බැංකුව බැස්සලු ඔව් බැස්සා ඇයි මේ කිසි කෙනෙක් බදු ගෙව්වේ නැහැ වැටුප් සමහරුගේ ලක්ෂ 2යි 3යි සමහරුන්ට රුපියල් 3000යි 3500යි බදු ගහලා තියෙනවා අපි කියන්නේ බදු අය කරන්නේ නැතුව කොහමද රටක් යන්නේ ඒ රටේ සංවර්ධනය කරන්නේ කොහමද මේ රටේ ජනගහණය මිලිය පවුල් ඉන්නවා ලක්ෂ 68ක් ඒකෙන් ලක්ෂ 38කට සානාදර දෙනවා ආණ්ඩුව පාරවල් හදන්න ඕනේ විදුලිය දෙන්න ඕනේ මේ සියලු දේ කරන්න ඕනේ ඉතින් ඒ නිසා මං හිතන්නේ මේ බදු ක්‍රමයට විරුද්ධව අපි පිළිගන්නවා මේ වෙලාවේ මේක අමාරුයි මම කියන්නේ නැහැ හරි කියලා මේක ගෙනාපු වෙලාවේ ප්‍රශ්නේ තියෙන මම නම් මේ බදු ක්‍රමයට පක්ෂයි හැබැයි බදු ක්‍රමයේ ගෙනාපු වෙලාව වැරදි මේ වෙලාවේ මිනිස්සුන් අමාරු නිසා හැබැයි රජයට වෙන විකල්පයක් නැහැ කුලසිරේ සභාපතිතුමනි රජයට රාජ්‍ය ආදායම් කළමනාකරණය කරගන්න වෙන ක්‍රමයක් නැහැ මම නාවලපිටිය රෝහලට ඊයේ දවසේ ගියා ගියපු වෙලාවේ අර බ්ලඩ් ටෙස්ට් කරන්න සෑම්පල්ස් ගන්න පොඩි පොඩි බෙහෙත් ද්‍රව්‍ය දව රෝගීන් ගණනාවක් ඉන්නවා ඒවට අවශ්‍ය බෙහෙත් ටිකට ඒ නිසා අපි අත්‍යවශ්‍ය බෙහෙත් ටික ගේන්න අපේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික ගේන්න නැතිව ඉන්න වෙලාවේ ඒ නිසා මම ඔබතුමාට කිව්වා රාජ්‍ය සේවයේ 14 ලක්ෂ 97000ක් ඉඳද්දී 95%කට බලපාන්න නැති 100%කට 5%කට බලපාන මේ බද්ද වෙනුවෙන් සියලු දෙනා පාර්ථ බහින එක සාධාරණද කියලා ඒ නිසා මේ තියෙන තත්වයේ තුල අපට ලොකු විශ්වාසයක් තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා මේ මුදල් ටික අපට ලැබිලා මේ ආර්ථිකයේ යම් තැනකට ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා අපි උනත් සමහර දේ පිළිබඳව අපට පැහැදීමක් නැහැ හැබැයි මේ ආර්ථික අරමුදියත් එක්ක අපට වෙන කරන්න විකල්පයක් නැහැ මේ තියෙන ආර්ථික අරමුදෙන් ගොඩෙන්න නම් මේ රටේ ජීවත් වෙන හැම කෙනෙක්ම දායක වෙන්න වෙයි හැම කෙනෙකුටම කැප කරන්න වෙයි හැම කෙනෙකුටම මේකට සම්බන්ධ වෙයි ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේක ආණ්ඩුව කරේ මේක ආණ්ඩුව බාර ගන්න ඕනේ කියලා ඒ නිසා රටක් හැටියට මේ වෙලාවේ අපි කරන්න ඕනේ රට දාලා යන එක නෙවෙයි අපේ වෘත්තීය වේදීන් ඒක තමයි මම කිව්වේ ඒ කැපකිරීම හැමෝම කරන්න ඔබතුමා යෝජනා කරන්න ඔබතුමා කියන්න කෙරෙන්නේ නැත්නම් මේ ආණ්ඩුවේ ඔබතුමා කියන්නේ කැප කරන්න යෝජනා කර දැන් රාජ්‍ය ආදායම් ඇමතුමා හිටපු ඇමතුමනි සියල්ල රාජ්‍ය ආදායම් කපලා සියලු දේ කපලා ඇමතිවරුන්ගේ වරප්‍රසාද කපලා මේ ඉන්න මමත් ඇමතිවරයෙක් වෙන්න ඕනේ අපි ඇමතිකම් බාර අරන්නේ ඒ කැපකිරීම අපි කරලා අපි කැප කරලා තියෙනවා ඉතින් ඒ නිසා අපි කැප කරමු ඉතින් ඒ නිසා ඕනේ දෙයක් ඔබතුමාලා යෝජනා කරන්න රාජ්‍ය ආදායම් කපලා අනවශ්‍ය වියදම් කපලා ඒ සියල්ල කරලා තියෙනවා මම 100%ක් ඔබතුමාත් එකගයි ඒ කැපකිරීම හැම කෙනාම කරන්න ඕනේ එහෙම නැතුව ලොක්කන්ගෙන් විතරක් කැප කරලා සොක්කන්ට ගහලා හරියන්නේ නැහැ 100%ම ඔබතුමාත් එකගයි ඒ නිසා මේ වෙලාවේ අපි හැමෝම එකට එකහුව වෙලා ඒ කැපකිරීම කරේ නැත්නම් අපිට මේකෙන් ගොඩ එන්න බෑ ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මම අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ යම් අමහිරි තීන්දුව වෙන්න පුළුවන් අමහිරි තීන්දුව වෙන්න පුළුවන් හැබැයි මගේ එකම තර්කය තමයි මිලියන 22ක් ඉන්න ජනගහනයක් ඉන්න රටක මිලියන 22ක් ජනගහනයක් ඉන්න රටක සත පහක් කරේ ආදායම් බදු ගෙවන්නේ 30000යි නක් 1,05,000ක් සමාගම් ලියාපදිංචි අපේ රටේ ඒ 343යි නම් බදු ගෙවන්නේ ඒ ආදායමෙන් 82%ක් අපි කොහාටද යන්නේ මේ රටේ ප්‍රබල කෝටිපතියෝ ආදායම් බදු ගෙවන්නේ නැත්නම් මේ බදු වලට පොලු තියලා මෙන්න මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් වාස්තේව නණක් කර ඇමතිතුමනි අද අපේ රටේ බදු නීතිය මොකද්ද සාමාන්‍ය නීතිය ඇලෝසියස් මිලියන 700ක් බදු ගෙවුවේ නැහැ උසාවියට දැම්මා ශරීර අපදාලා එළියට දැම්මා ඔබතුමාලා පාර්ලිමේන්තුවේ එව්වා කතා කරන්න අපරාධ නීතිය ගේන්න කියන්නේ අපි ඔක්කොම එකට එක්කවලා අත උස්සමු බදු ගෙවන්නේ නැති මිනිස්සු හිරේ දානවා කියලා නීතියක් ගේන්න අද අපේ රටේ බදු ප්‍රතිපත්තිය මොකද්ද හරි විදියට ගැටඹ යන ගමන් පින්කටේට කීයක් හරි දාලා යනවා වගේ ඕනම කෙනෙකුට පුළුවන් Tamanට කැමති ගානක් බදු ගෙවලා ඕන කෙනෙකුට පුළුවන් ප්‍රශ්නේ විසඳ ගන්න පළවෙනියටම හිරේ දාන්න ඕනේ ආදාම් බදු හදන ප්‍රධාන සමාගම් ටික අපේ රටේ ඉන්න ප්‍රධානම ආදාම් බදු හදන ප්‍රධාන සමාගම් එයා තමයි මේ ඔක්කොම වංචා පිටිපස්සේ ඉන්නේ මේ රිටර්න් ඔක්කොම අහන්න ගන්න ඒගොල්ලෝ ඒගොල්ලෝ තමයි ආදාම් බදු පාර්ලිමේන්තුවට බදු ගෙවන්නන්ට හොරගම් කරන හැටි කියලා දෙන්නේ ඒ නිසා මේ බදු ක්‍රමයේ ක්‍රමවත් වෙන්න ඕනේ ඕනම රටක රාජ්‍ය බදු ආදායම් නැතුව බෑ මම ඔබතුමාට කව සුරා බදු එක ඇතුළත වෙන වංචා අද අර ස්ටිකර් එකක් ඉන්ට්‍රොඩියුස් කළා එක ගේන්න දෙන්නේ නැහැ අද සුරා බදු දෙපාර්තමේන්තුවේ ආදායම බලාගෙන ඉඳද්දි වෙයිලා කස්ටම් එකේ මොනතර රේගිය ආදායම් ගන්න පුළුවන් බබතුමාලට කිව්වේ ඒකයි දල දේශ නිෂ්පාදයට සාපේක්ෂව රාජ්‍ය ආදායම් අපේ රටේ ප්‍රතිශතයකට 8.2යි ලෝකයේ සියලුම රටවල් සියල්ල 15ට එහා ගිහිල්ලා තියෙනවා 120යි 30යි අවසන් කරනවා ඒ නිසා මොනවා වුණත් අමහිරි වුණත් මේ බදු ගෙවන්න අපි පුරුදු වෙන්න ඕනේ බදු ගෙවන්න අපි පුරුදු වෙන්න ඕනේ අපේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත මිනිස්සු ඒ නිසා අපි හොඳ තැන්වලට ගිහිල්ලා අපි වෘත්තිකයෝ වෙලා අපි ඊට පස්සේ බද්දක් ගැහුවා කියලා රට හැරලා යනවනම් ඒක සාධාරණද කියලා මම ඒ වෘත්තිකයන්ගෙන් අහනවා ඒ නිසා රට වැටෙන වෙලාවට දාලා යන එක නෙවෙයි ඉන්න ඕනේ රට වැටෙන වෙලාවට මේ රටේ උගතුන් බුද්ධිමතුන් ඒකලා රට ආපහු හැදිච්ච වෙලාවට ලංකාවට ඒක නෙවෙයි කළ යුත්තේ ඒ නිසා ඕන කෙනෙකුට තරහ වෙන්න පුළුවන් ඕන කෙනෙකුට දෙස් කියන්න පුළුවන් මිනිහෙක්ට ඉන්න ඕනේ බැරි වෙලාවේ අපි රටක ඉන්න ඕනේ බැරි වෙලාවේ යුද්ධ මහින්ද මහත්තයා අවසන් කරපු වෙලාවේ මහින්ද මහත්තයා යුද්ධ අවසන් කරපු වෙලාවේ ඔක්කොම එකට හිටියේ නැහැ හැබැයි යුද්ධ අවසන් කරාපර පස්සේ අපි ඒකේ ප්‍රතිඵල අපි දැක්කා ඒ නිසා යුද්ධයට එහා ගිය ආර්ථික කඩාවැටීමකට වැටලා ඉන්න අපි මේ වෙලාවේ අපි ඔක්කොම එකට එක්කහුවෙලා මේ වෙලාවේ දේශපාලන න්‍යායපත්‍රයෙන් බැහැර වෙලා අද අනුර කුමාර දිසානායක මහත්තයා හිටියනම් මං අහන්න හිටියේ ඒගොල්ලෝ උත්තර දෙන්න ඕනේ මේවට අනුර කුමාර දිසානායක මහත්තයලා ගමේ කියලා රැස්වීම තියලා කියනවා අපි අහනවා එයාගෙන් 13 ගණන එයාගේ මතය මොකද්ද IMF එකට ඒගොල්ලෝ යනවද නැද්ද බදු ගහනවද නැද්ද මොකද්ද කරන වැඩපිළිවෙල කියලා කියන්න ගංගාන කියලා රැස්වීම ගානේ තියලා අරයා හොරා මෙයා හොරා කියලා බණින එක නෙවෙයි රට ගොඩ ගන්න වැඩපිළිවෙල ජනතා විමුක්ති පෙරමුණත් කියන්නේ මම ඊට වැඩි කතා කරන්න යමුලස්සනේ සභාපතිතුමනි අවසාන වශයෙන් මේ තීරණාත්මක වෙලාවේ මේ වේදනාකාරී තීරණාත්මක වෙලාවේ අමහිරි තීන්දුව ගන්න වෙයි කැප කරන්න වෙයි මේ කෙටි කාලය තුළ අපි ඔක්කොම එකට ඇවිල්ලා මේ ආර්ථිකය ගොඩ ගන්න එකහුවෙමු කියන එක යෝජනා කරමින් මමනේ අඩ වෙනවා බොහොම ස්තුතියි
කරු තිස්ස විතරණ මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා
ස්තුතියි අප රට ඉතාමත්ම දරුණු කුමන්ත්‍රණයකට මුහුණ දෙනවා ඒ කුමන්ත්‍රණය ඇමරිකාවට ඩියගෝ ගාසියා යුද කඳවුර නැති වුණාට පසුව ලංකාව සෝෆා හා MCC ගිවිසුම් ක්‍රියාත්මක කරලා හමුදා කඳවුරක් ඇමරිකාවේ මෙහෙ පිහිටවන්නයි අදහස් කරන්නේ ඒ තීන්දුව අරගෙන තියෙනවා ඒක ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් බැසිල් රාජපක්ෂ ඒ ආණ්ඩුවේ අත නායකයා ඔක්කොම එක්වෙලා මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා දැන් මේක කරනකොට එක පැත්තකින් ජනතාව බඩගින්නෙන් හාමතින් මන්ද පෝෂණයෙන් පෙළෙනකොට අත්‍යවශ්‍ය භාණ්ඩ පිටරටින් ගේන්න පුළුවන් වෙන්නේ නැතිකොට ඒ කියන්නේ තෙල් ගෑස් ඖෂධ වර්ග ලෙඩුන් මැරෙනකොට මේ කුමන්ත්‍රණය වසන්න තමයි දැන් ජාතික ප්‍රශ්නය විසඳීමේ මේ මුවාවෙන් අපිව මේ පක්ෂනායකින් අපිව කැඳවලා මීටින් දෙකක් තියලා පුළුවන් මීටින් දෙකකින් මේ ප්‍රශ්න විසඳන්න පොරොන්දු වෙලා තියෙනවා පෙබ්‍රවාරි මාසේ 4 වෙනිදා මේ පසුව එතුමාගේ කතාවෙන් මේ විසඳුම් ඉදිරිපත් කරනවායි කියලා මේක සම්පූර්ණයෙන්ම ප්‍රෝදාවක් අපේ රටේ ජනතාව මේ බඩගින්නෙන් ඉන්න වෙලාවේදී තියෙන මුදල් ඔක්කොම ඒකටයි යොදවන්න ඕනේ මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ගෙනයිලා මොකද්ද අදහස කයේ බැඳීමක් අපේ රට ඇති කරන්න ජාතිවාදය ආගම් ભેදය මේ වශයෙන්ම ඇති කරලා 83ට 83 කළු ජූලිය වලට අන්ත තත්ත්වයක් බිහි කරන්නයි එතකොට ජනතාවගේ අර බඩගින්න ඉන්න ජනතාව කියයි කසං කරපංගලා ඕන ගිවිසුමක් ඇමරිකාවේ එක්ක ඒ කියන්නේ MCC ගිවිසුම සෝෆා ගිවිසුම ඒවා ඕන දෙයක් අසං කරපං ඒගොල්ලන්ගෙන් අපට කෑම ලබා දෙන්න පුළුවන් නම් අපේ ළමයි මන්ද පෝෂණයෙන් බේරන්න පුළුවන් නම් අන්න ඒක තමයි අද ක්‍රියාත්මක කරන්නේ මෙතන.
කවුද ඉන්නේ කියලා බැලුවේ?
මේ අපරාධේ
ඉඳලා ගියා.
මම හිතන්නේ මුළු රටට හෙලිදරව් කරන්න ඕන, රටේ ජනතාව දැනගන්න ඕන මෙන්න මේකයි මේ අදහස. මේ මේ ජාතික ප්‍රශ්නේ විසඳන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි සර්වපාක්ෂික නියෝජිත කොමිටුවේ මම සභාපති හැටියට අවුරුදු තුනක් රාෂ්ට්‍රීය 127ක් තියලා හොඳ මේ විසඳුමක් හදලා තියෙනවා. ඒක ගැන රනිල් වික්‍රමසිංහ වචනයක්වත් කියන්නේ නැහැ. ඊයින් පසුව යුද්ධෙන් පස්සේ ඇති වුණ තත්ත්වයට මූණ දෙන්න LLRC මේ යෝජනා තියෙනවා. ඒක ගැනත් කතා කරන්නේ නැහැ. එතුමා ඇත්ත වශයෙන් මේ වගේ මේ ජාතික ප්‍රශ්නේ විසඳීමට ඌමනාවක් තිබ්බනම් මේවා ගැන කතා කරලා මේවා පදනම් කරගෙන තමයි කටයුතු කරන්නේ. නෑ, මේක බොරුව කරන්නේ. එතුමා බලන්නේ මේ අවස්ථාවේදී අර ආර්ථික අනිකුත් පීඩාවන් වලින් මේ ඇඟ බේරගෙන ඒ වෙනුවෙන් ආයෙත් අපි අතරේ ભેද ඇති කරමින් ಜಾති ભેද කලින් ආගම් ભેදයකුත් ඇති වුණා. ඒවත් තවත් උග්‍ර වෙන තත්වයක් බී කරන්නයි මේ කටයුතු කරන්නේ. ඉතින් අපි මේ වාගේ වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනියෑම තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපි කියනවා පැහැදිලිව ලංකා සමසමාජ පක්ෂයේ හැටියට මේ නෙමෙයි විසඳුම්, නියම විසඳුම් තියනවා, හදලා සකස් කරලා තියනවා. APRC එක තියනවා, LLRC එක තියනවා. ඕන නම් ටාස්ක් ෆෝස් එකක් හදලා ඒ ටාස්ක් ෆෝස් එක මේ දරිද්‍ර ජාතික සන්ධානයේ පමණයි අපේ ගිවිසුමට එකඟ වුණේ නැත්තේ. ඒගොල්ලන් සහභාගී වුණේ නැහැ. ඒගොල්ලන් ඒක බොයිකොට් කරා. නමුත් දැන් ඒගොල්ලන් කැඳවලා එහෙනම් මේවා පදනම් කරගෙන විසඳුමකට යන්න, ඒක තමයි කරන්න තියෙන්නේ. නමුත් ඒවා ඔක්කොම පැත්තකට දාලා ඒ ප්‍රශ්න දැන් අදින්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ජාති ભેද ප්‍රශ්න මොකුත් නැහැ. මේ වෙලාවේ කරන්න තියෙන්නේ මේ ජනතාවගේ බඩගින්නෙන් ජනතාව බේරගන්න. ඒක කිරීමට අර මැදමිනිහගේ ගසා කෑම ඒක නැති කරලා දාන්න. එන්නම් පෙරේරා සහෝදරයා මුදල් ඇමති වෙලා ඉන්න කාලයේදී මීට වඩා දරුණු ආර්ථික අර්බුදයක් තිබ්බා. ඒ ආර්ථික අර්බුදේ පිටරටින් ගේන සීනි ටොන් එකක් රන් පවුල් 43කට තිබ්බ එක රන් පවුල් 600කට නැග්ගා. නමුත් ඒ ආර්ථික අර්බුදෙන් රට අවුරුදු දෙකකින් ගොඩගත්තා විතරක් නෙමෙයි, අර විදේශවින්න මේ සංචිතය මේ සම්පූර්ණයෙන්ම බිඳුවට බැහැලා තිබුණු එක මේ ඩොලර් මිලියන 4000කට කිට්ටු ගානකට නැග්ගුවා. ඒ වගේම අයවැය පරතරේ නැති කළා පමණක් නෙමෙයි, ඒක වාසිදායක අයවැයක් කළා. ඉතින් මේවා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. අපි සමසමාජ පක්ෂයේ හැටියට අලුත් ක්‍රමත් යෝජනා කරන පරණ විසඳුම් පමණක් නෙමෙයි, සහයෝගිතා සංකල්පය තියෙනවා. ඒ සහයෝගිතා සංකල්පය දැන් ජනපති රටවල් කීපයක් මේක සමාජවාදී විසඳුමක් වුණත් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ සේවකයින්ට අයිතිය දීලා මේ වැඩපළල් වල මේ ඵලදායිතාව වැඩි කරන්න පුළුවන් වෙලා තියෙනවා. අපේ ඉන්දියාවේ අල්ලපෝ ඉන්දියාවේ මේ කේරළ ප්‍රාන්තයේ සාටා සහ අනිකුත් සමාගම් වලට මේ හෙක්ටර් 63,000 තේ තිබුණා. ඒගොල්ලනුත් මෙහෙ මේ වතුයිතිකාරින් වාගේ කිව්වා අපිට අලාබයි අපිට බෑ පදිවැඩි කිරින් දෙන්නයි කියලා. ඒ වමේ ආණ්ඩුවේ මොනවද කළේ? ඒ ඉඩම් ආපහු අරගෙන ඒක තුලින් මේ සේවකීන්ට අයිතිය දීලා සේවකීන්ගේ පාලක මණ්ඩලයක් හරහා නියම පාලනයක් ඇති කරමින් දැන් පුදුම වෙනවා ඒ ඵලදායිතාව වැඩි කරලා තියෙන්නේ. අපේ පක්ෂයේ කෘෂි කර්ම කොමිටියේ සමාජික හිටපු මේ බතු සංස්ථාවේ ජෙනරල් මැනේජර් කෙනෙක් එතුමා ගිහිල්ලා සතියක් බැලුවා මේ කේරළ මොනවද වෙන්නේ කියලා. එයා කිව්වා පුදුම වෙයි අලුත් ගැම්මක් ඇති වෙලා තියෙනවා මේ සේවකීන් අතරේ. ඒ අය තමන්ගේ මේ දේ හැටියට සලකලා උදේ 6ට වැඩ ගියාම කවස 5-6 වෙනකම් වැඩ කරනවා. ඵලදායිතාව වැඩි වෙලා තියෙනවා. එවැනි දේවල් ඔක්කොම නැවතිලා තියෙනවා.
විනාඩි 2ක් කාලයක්
තියෙනවා. ඒ ඒ ප්‍රතිපත්තිය තමයි අද අපේ ලංකාවේ තේ වතෝල් වලටත් පාවිච්චි කරන්න ඕනේ. කියන්නේ දැන් මේ තේ අමාරුවෙන් අවුරුදු 5ක් අපේ වෘත්තීය සමිතියත් සම්බන්ධ වෙලා ඒ රුපියල් 700 රුපියල් 1000කට නැග්ගුවට මොනවද මේ පුද්ගලික ධනපතියන් කර තියෙන්නේ? ඒගොල්ලන් කියනවා අර කෝටයක කලින් කිලෝග්‍රෑම් 18 ගිනාපු එක දැන් 24 කරලා. ඒ 24 කාටවත් ගේන්න බැරි කොට ඒ අඩු වෙන හැම කිලෝග්‍රෑම් එකකට මේ පඩියෙන් අඩු කිරීමක් කරනවා. අන්තිමේදී සේවකින් අර 1000ට මේ සටන් කරලා වැඩි කරපු පඩිය දැන් 700ට ආයෙත් බැහැලා. ඉතින් මේ වාගේ මේ යල් පැඳපෝ මේ පුද්ගලික ධනපතියන් යොදලා මේ රජයේ ආයතන වල මේ පාඩුව නිසා තමයි කියලා කියන එක සම්පූර්ණයෙන්ම අසත්‍යයි. ඒකට හේතු මේකයි. මම මේ පෙන්වපු එක අයිතිය සේවකීන්ට දුන්නාට පස්සේ මේ වෙනස ඇති කරන්න පුළුවන්. ස්කැන්ඩිනේවියානු රටවල් වල ජර්මනියේ ප්‍රාන්ත දෙකක දැන් මේ ක්‍රමය ක්‍රියාත්මක කරනවා. ඇයි අපට බැරි ලංකාවේ මේක කරන්න? අපේ ඵලදායිතාව වැඩි කරන්න ආර්ථික අර්බුදයෙන් ගොඩෙන්ද
කාලය අවසානයි.
ඉතින් මේ භවිෂ්‍යතේ විනාඩියක් ගන්න මෙන්න මේ වාගේ විසඳුම් අපි මේ ලංකා සම්මසමාජ පක්ෂය හැටියට ඉදිරිපත් කරනවා. ඒ වැඩපිළිවෙල අපි යෝජනා කරනවා. ඕන වෙලාවකට තමුන්නාන්සේට මේ ජනාධිපතිතුමාට අපි කමක් නැහැ. කොයි ආණ්ඩුව කළත් ප්‍රශ්නයක් නැහැ. නමුත් විසඳුම් දැන් තියෙන විසඳුම් යොදවලා ජනතාවගේ මේ පීඩනයෙන් ගොඩගන්නේ කියන ඉල්ලීම ඉතාමත්ම ඕනකම්මින් ඉදිරිපත් කරමින් මගේ වචන ස්වභාවය මම අවසන් කරනවා. බොහොම ස්තුතියි.